ගරු පාටලි චම්පිකරණවක මන්ත්‍රීතුමා ඔබට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමේනි, පළමුවෙන්ම මම කැමැති අපේ ගරු විදුලි බල හා බලශක්ති ඇමතිතුමා ප්‍රකාශ කළා මේ ගල්ලංගුරු තෙල් ප්‍රසම්පාදනයේ පැන නැගිලා තියෙන ගැටලු සම්බන්ධයෙන්. මම ඔබතුමියට යෝජනා කරනවා ගරු කතානායකතුමාට දැනුම් දෙන්න කියලා. මොකද මේ කෝප් සභාව ඒ වගේම පැක් සභාව මේ දෙකම තාමත් නම් කළා නැහැ මේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පස්සේ. ඒ සභාවන් තිබුණා නම් අපිට ඊටාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුව ඒ ගැන නිත්‍යානුකූල විමර්ශනයක් කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම එතුමා මේ සභාවේදී ප්‍රකාශ කළා මේ පිළිබඳව ප්‍රසම්පාදනයේ පිළිබඳ විපක්ෂයට අවස්ථාව දෙනවා කියලා. මම මේක බාරගත්තා ඒක කරන්නම් කියලා. ඒ පිළිබඳ නීතිමය ප්‍රතිපාදනයක් දැන්ට නැති නිසා ඒක මුදල්කාරක සභාවට ඔහු යොමු කළා තියෙනවා. නමුත් මේ පිළිබඳව අපිට අපේ විගණකාධිපතිවරයා හරහා මූලික පරීක්ෂණයක් සිදු කිරීමට හැකි. මොකද ඒ පිළිබඳ වෙන තෙල් පිළිබඳව වෙන සම්පූර්ණ ඒ ගැටලුව මම ලිපියක් මගින් එතුමාටයි ජනාධිපතිතුමාටත් යොමු කළා තියෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍රයි මේ ප්‍රසම්පාදනයේදී අගය යුත්තේ කියලා. නිසා විගණකාධිපතිවරයාගේ වාර්තාවක් අරගෙන ඒක කෝප් සභාවට වහාම යොමු කළා. ඒ කෝප් සභාව ස්ථාපිත කළා. ඒ පිළිබඳව කටයුතු කරනවා නම් මේ විවෘතභාවය මේ තුලින් ඇති වෙනවා. මොකද ඒ ගල්ලංගුරු ටෙන්ඩරේට ආරම්භයේ සම්බන්ධ නොවිච්ච සමාගමක් මැදදී ඇතුල් කිරීම නිසායි ඒ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා මේ පිළිබඳ සැක සංකා බොහෝ දුරට මතු වෙලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්නවා මේ තියෙන මූල්‍යමය අර්බුදය එක්ක පරණ ක්‍රමයට මේක ගෙනියන්න බෑ කියන එක. ඒ වගේම ගල්ලංගුරු ප්‍රසම්පාදනය සඳහා අපි බිය වී තුනේ අපි 2015 දී මේ ටර්ම් ටෙන්ඩර් එකට අමතරව ස්පොට් ටෙන්ඩර් සඳහන්ලා දුන්නා. ඒ අනුව අපේ අවශ්‍යතාවය මත ඕනම මොහොතක ඒ ගල්ලංගුරු ප්‍රසම්පාදනය කරගැනීමේ ප්‍රතිපාදනය ලංකා ගල්ලංගුරු සමාගමට තිබෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. අද අපි මේ පිරිවැටුම් බද්දක් පසුගිය අයවැයෙන්, ඒ කියන්නේ මේ අයවැයනේ මුල් අයවැයේදී බැසිල් රාජපක්ෂ මහත්මයා හඳුන්වලා දුන්නා. අපි එදත් ප්‍රකාශ කරපු දේ තමයි මේ පිරිවැටුම් බදු කියන ඒවා මේ 2.5ක බද්දක් වුණත් ඒක අතීතයට අයිති නොදියුණු බදු ක්‍රමයක්. ඇයි? මේ මගින් නිෂ්පාදනයේ සිට අලවිකරණය දක්වා තියෙන මේ ක්‍රියාදාමයේ අවස්ථා ගණනාවකදී මේ බද්ද එකතු වෙනවා. ඒ අනුව මේ අර්ථයෙන් කිව්වට 2.5යි කියලා ඊට වඩා වැඩි විශාල ප්‍රමාණයක බදු එකතුවක් මේ මගින් වෙනවා. මෙන්න මේ ගැටලුව නිසා තමයි මේ අගය එකතු කිරීමේ බද්ද වැඩ් බද්ද හඳුන්වා දුන්නේ. ඒක දියුණු බදු ක්‍රමයක්. ඒ දියුණු බදු ක්‍රමයේ වෙනුවට ඒ බැට්වද්ද තිබියදී මේ පිරිවැටුම් බද්ද නැවත ගැනීම මා හිතන්නේ අතීතයට අයිති අපේ නොදියුණු ලක්ෂණයේ පෙන්වන ක්‍රියාවලියක් වෙනවා. වගේම මේ බදු මගින් අර අතිරේකව මේ 2.5ට වඩා වැඩි බදු ප්‍රතිශතයක් ජනතාවට එකතු වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ සියලුම භාණ්ඩ නිෂ්පාදනය කරගෙන සේවා සපයගෙන භාණ්ඩ නිපදවල ඒවා අලවි කරන අයට මේකෙන් අතිරේක වාසියක් එනවා. සාමාන්‍යයෙන් අන් අයගෙන් නිෂ්පාදන භාණ්ඩ මිලදීගෙන අන් අයගෙන් සේවා සපයගෙන අලවිකරණයේ පමණක් නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේකෙන් අවාසියක් වෙනවා මේ පිරිවැටුම් බද්දේ. ඒ නිසා මේ බද්ද ප්‍රතිපත්තියක් හැටියට, මූලධර්මයක් හැටියට කිසිසේත් පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ආණ්ඩුවට ආදායම් අවශ්‍ය නම් දියුණු බදු ක්‍රම තිබියදී, ඒ වගේම ආදායම් බදු ක්‍රම තිබියදී මේ ආකාරයට වක්‍ර බද්දක් නැවත වතාවක් පැනවීම කිසිසේත්ම උචිත නැහැ. ඒ වගේම අපි පෙන්ලා දුන්නා ඍජු බදු වක්‍ර බදු අතර අනුපාතය ඉතාම භයානක විදිහට ලංකාවේ කඩා වැටුණා. 18%යි අද ඍජු බදු. බදු කියන්නේ ඇති හැකියාවෙන් ලබා ගන්න ඕන දෙයක්. වක්‍ර බදු ප්‍රමාණය 82%යි. ඒ නිසා මේ ඍජු බදු ප්‍රමාණය වැඩි කිරීම සඳහා කටයුතු කරන්න කියලා. නමුත් මේ වතාවෙත් මේ පිරිවැටුම් බද්දහරා කරලා තියෙන්නේ ඒ ඍජු බදු වෙනුවට ඒ වක්‍ර බද්ද වැඩි දියුණු කිරීම පමණයි. ඒ වගේම ඍජු බදු ගෙවන පිරිස් ආදායම් සහිත පිරිස් ඒ ආදායම් බදු නොගෙවා පැහැර අරලා තියෙන බව අපට මේ පසුගිය දවස්වල උසාවි මාර්ගයනුත් ඒ වගේම ඇතිවෙච්ච නොයෙක් සිදුවීම් වලනුත් පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා යෝජනා කළා ක්‍රමසාවිදි එහෙම නැත්නම් වේස් ඇන් මීන්ස් කමිටියක් පත් කරන්න කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාවේ ඒ වගේම 1964 කලින් මහා බ්‍රිතාන්‍ය තිබුණා වගේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවට පුළුවන් එවැනි කමිටුවක් කරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව සුරාපත් දෙපාර්තමේන්තුව වැනි ආදායම් එකතු කරන අය ගැනත් ඒ වගේම බදු පිළිබඳවත් ඒ වගේම ආණ්ඩුවේ ආදායම් වියදම් පිළිබඳවත් විධිමත් ආකාරයේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුව තුල ඇති කරා. ඒ නිසා අපි කියනවා එතුමායේ යෝජනා කරපු ඒ ක්‍රම සහ විදි එහෙම නැත්නම් ways and means කමිටිය වහාම ස්ථාපිත කරන්න. එතකොට මේක විවෘත භාවයෙන් යුතුව සිදු කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ සියල්ලට ඉහලින් වෙච්ච දවැන්ත බද්දක් අද මේ රටේ ජනතාවට ලැබිලා තියෙනවා. ඒකට උද්දමනේ 60%කට වැඩියෙන් තියෙන මේ දවැන්ත උද්දමනේ එක්තරා ආකාරයක බදු අය කිවීම. මේ උද්දමනේ කොහොමද ඇති වුනේ? ආණ්ඩුවේ අපි ගත්තොත් මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් මිලදීගෙන තියෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2019 දෙසැම්බර් මාසෙ තිබුණේ බිලියන 363යි. 2019 දෙසැම්බර් මාසෙ මේ ආණ්ඩුව එනකොට අද මේ ප්‍රමාණය මේ අගෝස්තු 31 වෙනිදාට ට්‍රිලියන 3.2ක් එහෙම නැත්නම් බිලියන 3200ක් තරම් විශාල අගයක් අරගෙන තියෙනවා. එහෙමනම් මේ අවුරුදු දෙකහමාරක කාලය තුල අඩුම තරමින් සල්ලි අච්චු ගැසුවායයි කියලා සැක කරන්න පුළුවන් ප්‍රමාණය බිලියන 3000ක්. ඒ වගේම මේ 2019 මේ පාලනය එන අවස්ථාවේදී රටේ සංසරණය වෙච්ච කාසි නෝට්ටු ඇතුළේ වල වටිනාකම ආසන්නේ බිලියන 1500යි. එහෙමනම් අච්චු ගැහුවනම් එතෙක්කල් මුළු ඉතිහාසයේ පුරාම තිබිච්ච කාසි හා නෝට්ටු ප්‍රමාණය 1500 නම් බිලියන 3000ක් අච්චු ගැහුවනම් කාටත් පැහැදිලි භාණ්ඩ වැඩි වෙන්නේ නැති තත්ත්වයේ තුල නිෂ්පාදනය වැඩි වෙන්නේ නැති තත්ත්වයේ තුල අනිවාර්යයෙන්ම මේ මුදල් අච්චු ගැහිීමේ ප්‍රතිඵලයක් හැටියට මේ 160කට අධික වේගෙන් උද්දමනේ වැඩි වෙලා කාටත් ප්‍රායෝගික අත්දැකීමක් අද තියෙනවා. හාල් සේරුවේ ඉඳන් පොල් ගෙඩියේ ඉඳන් ඒ වගේම ඩීසල් පෙට්‍රල් ලීටරේ ඉඳන් මේ අවුරුදු දෙකහමාරට භාණ්ඩවල මිල 3 ගුණයකින් ඉහළ ගිහින් තිබෙන බව. ඒ නිසා එදා හිටපු මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළා, මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියටත් ප්‍රකාශ කළා, සල්ලි අච්චු ගැහුවට උද්දමනයක් එන්නේ නැහැ මොකක් තියෙන සම්බන්ධ කියලා හෙව්වා. දැන් අපිට ඒක ප්‍රායෝගිකව අත්දකින්න ලැබිලා තියෙනවා. මේ රටේ 3 ගුණයකින් අපේ භාණ්ඩ මිල ඉහළ යාමට, සේවා මිල ඉහළ යාමට මේ සල්ලි අච්චු ගැහිීමේ ක්‍රියාවලිය පාදක වෙලා තිබෙන බව. ඒක එක්තරා ආකාරයක බද්දක්. වැඩ් බද්ද, එහෙම නැත්නම් පිරිවැටුම් බදු බද්ද වගේම බද්දක් තමයි මේ උද්දමනය මගින් ඇති කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ සල්ලි අච්චු ගැහිීමේ ක්‍රියාවලිය විසින් සිදු කරලා තියෙන අනිත් එක තමයි මේ රුපියල් ආව ප්‍රමාණය වීම. රට තුල තියෙන ඩොලර් සංචිත ප්‍රමාණය සීමා සහිතන රුපියල් වැඩි වෙනවා නම් ඒ ඩොලර් වලට ඒ රුපියල් වලින් ඇති වෙන බලපෑම ඉතාම අවමයි. ඒ නිසා ඒ ඩොලරය රුපියල් 180 ඉඳන් 365ට දෙගුණයකින් පමණ බාල්දු වීමටත් මේ සල්ලි අච්චු ගැහිීමේ ක්‍රියාදාමය මුල් වුණා. එමනම් අද ජනතාවගේ ජනදුකට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන දෙයක් තමයි මේ ඉව බව නැතුව සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය. අපිට මේවට වගකිව යුතු නිලධාරීන්ට නැද්ද මොනම ආකාරයකවත් දඬුවමක්? උද්ඝෝෂණය කළපු දමිත අබේරත්නට එහෙම නැත්නම් වෙනත් ආකාරයක උද්ඝෝෂකීන්ට දෙන දඬුවම මේ සල්ලි අච්චු ගහලා රටේ මේ අර්බුදය ඇති කරපු නිර්මාණය කරපු නිලධාරීන්ට හා දේශපාලකින්ට නැද්ද කියන ගැටලුව අපි ඉදිරියේ තියෙනවා. උන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිය යුතුයි. විශේෂයෙන්ම මහ බැංකුවේ වගකීම එක MLA පනත අනුව මොනිටරි ලෝ ඇක්ට් එක අනුව අනිවාර්යයෙන්ම උන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම අද මොකද වෙලා තියෙන්නේ? මේ උද්දමනය පාලනය කිරීම සඳහා මොකද්ද මහ බැංකුවේ උපාය මාර්ගය? උපාය මාර්ගයේ තමයි පොලි අනුපාත ඉහළ යවීම. පොලි අනුපාතයේ නිල වශයෙන් 14%ට ගෙනල්ලා තියෙනවා. හැබැයි මහ බැංකුවම භාණ්ඩාගාර බිල්පත් 131කට 32කට මිලදී ගන්න. එතකොට අනිවාර්යයෙන්ම බැංකුවලට සිද්ධ වෙනවා, අද බැංකු කරගෙන යනවා 120ට 22ට එහෙම නැත්නම් 25ට මේ ෆික්ස් ඩිපොසිට් එහෙම නැත්නම් මුදල් බාර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරගෙන යනවා. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අර අච්චු ගහබලා වෙළඳ පොළට දාපු සල්ලි ටික නැවත වතාවක් බැංකු ක්‍රමයට ගන්න තමයි මේ බලාපොරොත්තුව. මේ පොලි අනුපාත ඉහළ යවීම. හැබැයි 160ක පමණ තියෙන උද්දමනයක්, නිල උද්දමනයක් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ 114ක පොලියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තවත් වැඩි කරන්න වෙනවා ඒ මුදල් ආපහු ගන්න. නමුත් ඒක ප්‍රතිඵලය මොකක්ද? 120 ගණන් වල පොලියට
ගරු මාත්‍රිතුමා තව විනාඩි 2යි.
120 ගණන් වල පොලියට මුදල් බැංකුවලට ලබා ගත්තට පස්සේ ව්‍යාපාරිකෙන් ව්‍යාපාර කරන්න කොහොමද? ඒයට අද ව්‍යාපාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සියයට තිහේ පොලියට අරගෙන. ඒ ව්‍යාපාර ගොඩනගෙනවද? නෑ. එනිසා අද සීග්‍රේන් ව්‍යාපාරවලට පහර වදිමින් යනවා. පළවෙනි එක ඉන්ධන අර්බුදේ. ඉන්ධන අර්බුදේ නිසා ව්‍යාපාර බිඳ වැටෙමින් තිබෙන බව අද ඉන්ධන භාවිතාව ඒ ප්‍රතිශත දිහා බැලුවට පස්සේ ඩීසල් භාවිතාවේ ප්‍රතිශත දිහා බැලුවට පස්සේ පේනවා ආර්ථිකය කඩා වැටෙන බව. මේ මාර්තු මාසේ ඩීසල් භාවිතයේ 3/1 අද සිද්ධ වෙන්නේ. විදුලි බල ඉල්ලුමෙන් 20%ක් කඩා වැටලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා සීග්‍රේන් කර්මාන්ත හා සේවා ඇකිලෙමින් යන බව. ඒතර ඉන්ධන වලට අමතරව දැන් මූල්‍ය ශේෂ්ත්‍රයේ මේ අධික විදිහට පොලි අනුපාත ඉහළ යාම නිසා ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකිව අද අපි ගත්තොත් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 600,000 අධික පිරිසකට රැකියා හිමිලා තියෙනවා. අර කොම්පඤ්ඤ වීදියේ හදමින් තිබිච්ච ෆ්ලයි ඕවර් එක එහෙම්මම අතහැරලා ගිහින් තියෙනවා. කඩවත ඉඳන් මීරිගමට පාර එහෙම්මම අතහැරලා ගිහින් තියෙනවා. ගැටඹේ හදපු අධිවේගී ඒක කොහුවල හදපු ඒ ෆ්ලයි ඕවර් අතහැරලා ගිහිල්ලා තියෙනවා. කොළඹ නගරයේ හා අවට විතරක් උස් ගොඩනැගිලි 200කට අධික ප්‍රමාණයක් අතහැරලා ගිහින් තියෙනවා. මොකද මේකෙන් පේන්නේ 600,000 ඉදිකිරීම් ශේෂ්ත්‍රයට පිරිසවලට රැකියා හිමි වෙලා තියෙනවා. එහෙමනම් තවත් කර්මාන්ත මේකට එකතු වෙන්න නියමිතයි. මොකද මේ 130 පොලි වලට 35 පොලි වලට ව්‍යාපාර කිරීමේ හැකියාවක් මේ රට තුල නැති නිසා. ඒ නිසා අපි නැවතත් ඉල්ලා හිටිනවා මේ පිළිබඳ වගකීම් උත්තර දඬුවම් දෙන අතරේ එක්තරා ආකාරයකට මේ ව්‍යාපාරික කළමනාකරණය කිරීම සඳහා අදටත් කරන්නේ සල්ලි අච්චු ගැහිම මේ වසර තුල පමණක් බිලියන 1200ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. ඒක රටේ මේ අවුරුද්දේ අපේක්ෂිත ආදායම බදු ආදායමට වඩා වැඩි සල්ලි අච්චු ගහපු ප්‍රමාණය. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ විෂම චක්‍රය තව තවත් වටේකින් ඉදිරියට යෑම විතරයි. ඒ නිසා විවෘතව මේ ජාතික සභාවක් ඇති කළ තියෙනවා. ඒක අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ සියලුම තැන්වල විවෘතව අපේ ආර්ථික උපාය මාර්ගය මොකද්ද කියන එක ගැන මූල්‍ය අරමුදල සමග එකඟ කරගත් එකඟතාවය මොකද්ද කියන එක පිළිබඳව විවෘත සාකච්ඡාවකින් තොරව අපි හිත හොඳට අපි ඔක්කොම එක්කහ වෙලා රට හදමු කිව්වට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ විවෘත සාකච්ඡාවක් විවෘත එකඟතාවයක් අපි ඇති කරගත යුතුයි. එසේ නොවුනොත් තවත් අතිමහත් භයානක සමාජ පිපිරීමක් මේ රට තුල ඉදිරි මාස කීපය තුල ඇති වෙන්නට ඉඩ තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬව
බොහොම ස්තුතියි ගරු SMF මුෂාරෆ් මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
තලමේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த முக்கியமான காலகட்டத்தில் இன்றைய இந்த விவாதத்தில் எனக்கும் பங்கேற்பதற்கான சந்தர்ப்பம் கிடைத்தமைக்காக நான் முதலிலே உங்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இலங்கை ஒரு மிக இக்கட்டான ஒரு சூழ்நிலையிலே இப்பொழுது தத்தளித்துக் கொண்டிருக்கின்ற சூழலில் எம்மால் மீள முடியும், எம்மாலும் வளர்ச்சி பொருந்திய ஒரு நாடாக மாற முடியும் என்பதான நம்பிக்கை ஆங்காங்கே துளிர்விடுகின்ற நிலைமைகளில் நாம் கடந்து வந்த பாதையை திரும்பி பார்ப்பது என்பது காலத்தின் தேவை என நான் நினைக்கின்றேன். உண்மையை சொல்லப்போனால் இலங்கையின் பொருளாதார நெருக்கடியாக இருக்கலாம் அல்லது ஒரு அபிவிருத்தி அடைந்து வரும் நாடுகளிலே முதன்மையான நாடாக பார்க்கப்பட்ட இலங்கை அபிவிருத்தி அடையாத நாடுகளின் நிலைகளை நோக்கி பின்னோக்கி தள்ளப்பட்டதற்கான அடிப்படை காரணமாக முதலாவதாக நான் இங்கே முன்வைக்க விரும்புவது என்பது இனவாதம். இந்த நாட்டை சீரழித்தது இனவாதம் என்றால் மிக இல்லை. 3 தசாப்தங்களுக்கு மேலான கொடிய யுத்தம் தோன்றுவதற்கு முன்பிருந்தே எப்போது சுதந்திரம் கிடைத்ததன் பிற்பாடு இந்த நாட்டில் உள்ள அத்தனை மக்களும் இலங்கையர்கள் என்கின்ற உணர்வு எம்மை விட்டு போய் ஒரு சமூகத்திற்காக ஒரு இனத்திற்காக என்று அரசியல் செய்ய நாம் எப்போது வெளிக்கிட்டோமோ அன்றிலிருந்து இந்த நாட்டினுடைய பொருளாதாரம் அதல பாதாளத்துக்கு போய்விட்டது என்பதை இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனவே இனவாத மற்றொரு சூழ்நிலையை நாம் உருவாக்கினால் மாத்திரம்தான் இந்த நாட்டை நாம் கட்டியெழுப்ப முடியும். அல்லாமல் இந்த நாட்டை ஒருபோதும் கட்டியெழுப்ப முடியாது என்கின்ற யதார்த்தத்தை சகல இனத்து மக்களும் இங்கே புரிந்து கொள்ள வேண்டும் என்பது மிக முக்கியம். அதிலும் குறிப்பாக இந்த நாட்டிலே அரசியல் தலைவர்களாக இருப்பவர்கள் இந்த இனவாதம் இந்த நாட்டை எவ்வாறு குட்டிச்சுவராக மாற்றியிருக்கிறது என்பதை புரிந்து கொள்ள வேண்டும். குறிப்பாக நாம் பார்த்தால் இப்பொழுது ஐநா மனித உரிமை பேரவையிலே நாங்கள் எங்களுடைய போர்க்குற்றங்கள் தொடர்பான விடயங்கள் பேசப்படும். இப்போது செப்டம்பர் மாதம் வருகிறதோ அல்லது மார்ச் மாதம் வருகிறதோ மனித உரிமை பேரவையிலே நிலைமைகள் வருகிற போதெல்லாம் நாம் அதை பற்றி பேசிக் கொண்டிருப்போம். உண்மையை சொல்ல போனால் சர்வதேச ரீதியாக நாம் பார்க்கிற போதும் எமது நாட்டினுடைய அரசாங்கம் எந்த அரசாங்கம் மேற்கு நாடுகளோடு சார்பாக இருக்கிறதோ இருந்ததோ அப்போது இந்த மனித உரிமை பேரவையாக இருக்கலாம், சர்வதேசமாக இருக்கலாம், அரசாங்கங்களுக்கு சார்பாக நின்று அநீதி இழைக்கப்பட்டதாக குரல் கொடுக்கின்ற மக்களுக்கு எதிராக மாறியிருக்கிற சூழலை கடந்த வரலாறுகளில் நாம் பார்க்கின்றோம். அதேபோன்று எந்த அரசாங்கம் இந்த மேற்குலகிற்கு எதிராக இருக்கிறதோ அப்போதெல்லாம் இலங்கை மிகவும் நெருக்கடியான நிலைமைக்கு சர்வதேசத்தால் அழுத்தத்திற்குள்ளாவதை பார்க்கின்றோம். இதுதான் யதார்த்தமான நிலைப்பாடு. இத்தகைய யதார்த்தங்களுக்கிடையிலே அவ்வப்போது வந்து போவது போல மார்ச் மாதம் செப்டம்பர் மாதம் அளவிலே இந்த மனித உரிமை பேரவை வந்து போகிற நிலையிலே மக்களை பற்றி சிந்திக்கின்ற போது இழவு காத்த கிளி போல எங்களுக்கு நீதி கிடைக்கும், எங்களுக்கு நேர்மை கிடைக்கும், எங்களுக்கு நடந்த அநீதிகளுக்கெல்லாம் மருந்து கிடைக்கும் என்றெல்லாம் பார்த்து பார்த்து ஏமாறுகிற ஒரு நிலை இருக்கிறது. எனவே தயவு கூர்ந்து இந்த சபையிலே சொல்லிக் கொள்கின்ற விடயம் என்னவென்றால், எங்கோ இருந்து யாரோ வந்து எமக்கு தீர்வு தருவதை எல்லாம் விடுத்து இங்கே உள்ள மக்களிடையே இது இலங்கை எமது தேசம், நாம் எல்லோரும் இணைந்து இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்பதான எண்ணம் எப்போது துளிர் விடுகிறதோ அப்போதுதான் இந்த நாட்டை கட்டியெழுப்ப முடியும் என்ற நம்பிக்கை நமக்கு வர வேண்டும். அவ்வாறான ஒரு நம்பிக்கை வருவதாக இருந்தால் சில குற்றங்களை நாம் ஒப்புக்கொண்டாக வேண்டியிருக்கிறது, சில தவறுகளை நாம் ஏற்றுக்கொண்டாக வேண்டியிருக்கிறது. இன்று பொருளாதாரத்தில் நாங்கள் பின்தங்கி இருக்கிறோம் என்றால் இந்த நிலைக்கு யார் காரணம், எந்தெந்த தீர்மானங்கள் காரணமாக இருந்திருக்கின்றன, அந்த தீர்மான மன்னிப்பு கோர வேண்டியிருக்கிறது. நாம் மீண்டும் நாம் இந்த தவறை செய்ய மாட்டோம் என்று ஒப்புக்கொள்ள வேண்டியிருக்கிறது. இரண்டாம் உலக மகாயுத்தத்தின் போதும் ஜப்பானிலே ஹிரோஷிமா நாகசாகியில் குண்டு போடப்பட்டதை பற்றி பேசுகிறோம், ஜப்பான் மீள் எழும்பியதை பற்றி பேசுகிறோம். அந்த குண்டு போடப்பட்ட சம்பவத்திலும் ஜப்பானின் தவறுகள் நிறைய இருந்தன. அந்த தவறுகளை ஒப்புக்கொண்டு இந்த அழிவுக்கு நாங்களும் ஒரு காரணம் என்பதை ஜப்பான் மக்கள் ஒப்புக்கொண்டு மக்கள் இந்த நாட்டை ஒற்றுமையாக நின்று கட்டியெழுப்ப வேண்டும் என்று எடுத்த முயற்சியின் விளைவாக ஜப்பான் இன்று மிக வல்லரசு நாடாக மாறியிருக்கிறது. இதுபோலதான் இங்கே நாங்கள் எமக்கு ஒருவருக்கு ஒருவர் நாம் மீள்வாசிப்பு செய்ய வேண்டியவர்களாக இருக்கின்றோம், எங்களுடைய குற்றங்களை ஒப்புக்கொள்ள வேண்டியவர்களாக இருக்கிறோம். உலகம் முழுவதும் ஜனாசா புதைக்கப்படுகிற போது இலங்கையில் மட்டும் எரிக்கப்பட்டது எங்களுடைய தவறு, நாங்கள் எடுத்த முடிவு பிழை, எங்களுடைய சுகாதார பிரிவினருடைய முடிவு பிழை, அரசியல் தலைவர்களுடைய முடிவு பிழை என்று நாம் ஒத்துக்கொள்ள வேண்டியவர்களாக இருக்கிறோம். இதுபோன்றுதான் போர்க்காலத்தில் ஏற்பட்ட குற்றங்களிலே உண்மை இருக்கிறது என்றால் அதனை நாம் ஒப்புக்கொள்ள வேண்டியவர்களாக இருக்கின்றோம். எனவே ஒப்புக்கொண்டு மன்னிப்பு கேட்டு அனைத்து மக்களும் ஒன்றிணைந்து இனிமேல் இந்த குற்றம் குறைகளை எல்லாம் மறந்து சகல இனங்களும் ஒன்றாக சேர்ந்து நாங்கள் இந்த நாட்டை கட்டியெழுப்புவோம் என்கின்ற உணர்வு வரும் வரையிலும் இந்த நாட்டை ஒருபோதும் கட்டியெழுப்ப முடியாது. எனவே சகலருமே இனவாதம் இந்த நாட்டை அழித்திருக்கிறது என்பதை உணர்ந்து கொண்டு இனவாதமற்ற ஒரு தேசத்தை கட்டியெழுப்புவோம் என்று இந்த அரசியல் தலைவர்களிலிருந்து சகலரும் ஒரு திட சங்கல்பம் பூண்டுகிற போது மட்டும்தான் நாம் இதனை உருவாக்க முடியும். கடந்த ஆட்சி காலத்தில் நான் பார்த்தேன், ரீகன்சிலியேஷன் நல்லிணக்கத்துக்கான ஒரு அமைச்சு உருவாக்கப்பட்டது, நல்ல விடயம். மொழிகள் தொடர்பாக ஒரு அமைச்சு உருவாக்கப்பட்டது, நல்ல விடயம். இவை வெறுமனே பொழுதுபோக்குக்காக அல்லது வெறுமனே ஒரு கண் துடைப்புக்காக உருவாக்கப்பட்டதாக இருக்கக்கூடாது. நல்லிணக்க அமைச்சினால் பேர்பலகைகள் சிலது மாற்றப்படுகின்றன, நல்லிணக்க அமைச்சினால் சில நாடக தொடர்கள் இயற்றப்படுகின்றன என்பதாக எல்லாம் பேருக்கு செய்வதாக இவைகள் இருக்கக்கூடாது. உண்மையான ரீகன்சிலியேஷனை உருவாக்குவதற்கான பொறிமுறை இந்த நாட்டில் உருவாக்கப்பட வேண்டும். நாம் பொருளாதாரத்திலிருந்து மீளுவதற்கு இந்த நாட்டை நாம் கட்டியெழுப்புவதற்கெல்லாம் அடிப்படை இங்கே ஒரு ரீகன்சிலியேஷன், இன்ன நல்லிணக்கம் உருவாக வேண்டும் என்கின்ற விடயம் எல்லோராலும் புரிந்து கொள்ளப்பட வேண்டும் என்பதை நான் இங்கே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இதுபோன்றுதான் இந்த நாட்டை நாம் எப்படி கட்டியெழுப்புவது என்று பார்த்தால் ஒரு விஷனரி லீடர் இங்கே உருவாக வேண்டும், எமக்கான ஒரு விஷன் இருக்க வேண்டும். எமது வாழ்க்கையை எடுத்துக்கொண்டால் கூட 5 வருடத்தில் நாம் இப்படி இருக்க வேண்டும், 10 வருடத்தில் நாம் இப்படி இருக்க வேண்டும் என்கின்ற ஒரு திட்டம் நமது ஒவ்வொரு இண்டிவிஜுவலுக்கும் இருப்பது போல ஒரு தேசத்திற்கு 2025 நாம் இப்படி இருக்க வேண்டும், 2030 நாம் இவ்வாறு வளர்ந்திருக்க வேண்டும் என்ற விஷன் இருக்க வேண்டும். கடந்த ஆட்சியில் நான் பார்த்தேன் 2025 விஷன் ஒன்று கிரியேட் பண்ணப்பட்டது, இப்பொழுது அது எங்கே என்று தெரியவில்லை. ஆட்சிகள் மாறுகிற போது ஒவ்வொருவருக்கு ஏற்ற விதத்தில் விஷனை மாற்றுவது, அந்த விஷனை அடைந்து கொள்வதற்கான எந்த பொறிமுறையும் செய்வதில்லை, ஒரு சில முயற்சிகளை செய்வது, அவ்வாறே கைவிடுவது. அப்படி அல்ல, மாற்று தேசங்களை நாங்கள் சென்று பார்க்கிற போது புரிந்து கொள்ளக்கூடியதாக இருக்கும். குறிப்பாக இந்த மத்திய கிழக்கு நாடுகளை பார்த்தால் 2030 நாம் எப்படி இருக்க போகிறோம், 2025 எப்படி இருக்க போகிறோம் என்கின்ற ஒரு இலக்கு அந்த நாடுகளிடம் இருக்கின்றன, அந்த இலக்கை நோக்கி சென்று கொண்டிருக்கிறார். அண்மையில் சவுதியை பற்றி நான் அறிகிற போது நீம் சிட்டி என்று ஒரு புதிய நகரம் 2050 உருவாக்கப்படுவதற்கான வேலைகள், பூர்வாங்க வேலைகள் நடக்கின்றன. மிகவும் ஒரு கற்பனை உலகு போன்றதான ஒரு நகரம் அங்கே வடிவமைக்கப்படுகிறது. எனவே ஒரு திட்டம் தீட்டப்படுகிறது, ஒரு இலக்கு வைக்கப்படுகிறது, அந்த இலக்கை நோக்கி எல்லோரும் சென்று கொண்டிருக்கிறோம். சில நேரங்களில் சிந்தித்து பார்க்கிற போதும் ஜனநாயகம் என்கின்ற விடயம் ஒரு பொய்மை வாதம் போன்றும் தோன்றுகிறது. 51% என்பதுதான் ஜனநாயகமாக இருக்கிறது. இந்த ஜனநாயகம் உண்மைக்குண்மையான ஜனநாயகமாக இருக்கிறதா? வாக்குகள் விலை பேசி விற்கப்படுகிற வாங்கப்படுகிற ஒரு சூழலில் ஜனநாயகத்தினுடைய வலிதான் தன்மை என்பது என்ன என்பதெல்லாம் கேள்வி கேட்கப்பட வேண்டியதாக இருக்கிறது. எனவே இத்தகைய இன்றைய சூழ்நிலைகளுக்குள் முடியாட்சி என்பது சில நேரங்களில் ஒரு நாட்டை வளர்த்துவதற்கு மிகவும் உகந்ததாக இருக்குமோ என்கின்ற எண்ணங்கள் எல்லாம் தோன்றுகிறது. நான் மிக வெளிப்படையாக இந்த விடயங்களை பேசுகிறேன். எனவே ஒரு தேசிய இலக்கு இருக்க வேண்டும். ஆட்சிகள் மாறினாலும் அரசாங்கங்கள் மாறினாலும் ஒரு நாட்டினுடைய இலக்கு 2025 30 இத்தனை வருடங்களில் இன்னென்ன செய்ய வேண்டும் என்று திட்டமிடப்படுகிறதாக இருந்தால் ஆட்சிகள் மாறப்படுகிற போதும் அந்த திட்டங்கள் தொடர்ந்தும் கொண்டு செல்லப்படுகின்ற பொறிமுறை இந்த பாராளுமன்றத்தால் உருவாக்கப்பட வேண்டும். அண்மையிலே எமது நாட்டினுடைய கௌரவ ஜனாதிபதி அவர்கள் 2048 அபிவிருத்தி அடைந்த நாடாக இந்த இலங்கையை மாற்றுவதற்கான திட்டம் தன்னிடம் இருப்பதாகவும் அதனை காண்பதற்கு நான் உயிரோடு இல்லாவிட்டாலும் கூட அந்த நிலையை அடைந்து எதிர்கால சந்ததிக்கு இந்த நாட்டை ஒப்படைக்க எல்லோரும் என்னோடு சேர்ந்து பயணிங்கள் என்கின்ற கருத்தை சொன்னார். உண்மையிலே அவருடைய கருத்து மிகவும் வரவேற்கக்கூடிய ஒரு கருத்து. ஆனால் அதனை எப்படி நாம் நடைமுறைப்படுத்துவது? அவருடைய திட்டம் நடைமுறைப்படுத்தப்பட வேண்டுமாக இருந்தால் அதனை தொடர்ந்து கொண்டு செல்வதற்கான அரசியல் உபாயங்கள் என்ன? ஜனாதிபதி மாறுகிற போது, வேறொருவர் வருகிற போது, ஆட்சிகள் மாறுகிற போது இந்த திட்டம் தொடர்ந்து கொண்டு செல்லப்படுமா என்பதான கேள்விகள் இருக்கின்றன. எனவே ஒரு நாட்டினுடைய இப்பொழுது தேசிய சபை இந்த பாராளுமன்றத்தால் உருவாக்கப்பட்டிருக்கிறது. உண்மையிலே நல்ல விடயம். வெறும் அரசியல் நோக்கங்களுக்காக தேர்தலிலே ஒருவரை உருவாக்குவதற்காக இவை அமைக்கப்படுமாக இருந்தால் இதில் எந்த பிரயோசனமும் இல்லை. பாராளுமன்றத்தில் நிறைய குழுக்கள், நிறைய அமைப்புகள் அமைக்கப்படுகின்றன. அதனுடைய பெறுபர்கள் என்னவாக இருக்கின்றது என்றால் வெறும் கண்துடைப்பாகவே பலவற்றையும் என்னால் சொல்லக்கூடியதாக இருக்கின்றன. இந்த தேசிய சபை ஊடாக அந்த விடயங்களை நீங்கள் கொண்டு வாருங்கள். இந்த விடயங்கள் சம்பந்தமாக ஒரு தொலை தூரமான ஒரு திட்டத்தை வகுத்து அந்த திட்டத்தை முன்கொண்டு செல்வதற்கான பொறிமுறைகளை உருவாக்கி ஆட்சிகள் மாறினாலும் அத்தகைய விடயங்கள் நடந்தேறுவதற்கான விடயங்களை இங்கே கொண்டு வாருங்கள். எமது நாட்டினுடைய பல்வேறு விடயங்களை பார்த்தால் உண்மையில் நகைச்சுவையாகவே இருக்கிறது. நாம் வெண்ணெய் இருக்க வெண்ணெய்க்கு, நெய் இருக்க வெண்ணெய்க்கு அலைவது போன்று என்ற ஒரு பழமொழி ஒன்று சொல்வார்கள். அதுபோன்றுதான் எம்மிடம் வளமெல்லாம் இருக்கின்றது, எதுக்கோ நாம் அலைந்து கொண்டிருக்கின்றோம். குறிப்பாக நாம் பார்க்கிற போது இந்த டிசிசி மீட்டிங், மாவட்ட அபிவிருத்தி குழு கூட்டம் என்று நடைபெறும். மாவட்ட அபிவிருத்தி கூட்டத்திலே பாராளுமன்ற உறுப்பினர்கள் இருந்து அனைத்து அதிகாரிகளும் அங்கே வருவார்கள். அங்கே பேசப்பட்டு எடுக்கப்படுகிற தீர்மானம் என்பது நடக்கப்படுகிறது என்கின்ற ஒரு நிலை இந்த நாட்டிலே வருமாக இருந்தால் எத்தனையோ பிரச்சனைகளை தீர்த்து வைக்க முடியும். இன்று காணிகள் இல்லை, உண்பதற்கு உணவில்லை, அரிசி இல்லை, இறக்குமதி செய்கிறோம் என்று சொல்கிறோம். ஆனால் காணிகளை இன்றும் விடுவிக்காமல் வைத்திருக்கின்றோம். வைல்ட் லைஃப் என்றும் ஃபாரஸ்ட் என்றும் 2006 2010 ஆண்டுகளிலும் வெளிவந்த வர்த்தமானி அறிவித்தலூடாக எத்தனையோ ஏழைகளினுடைய காணிகள் என்று சுவீகரிக்கப்பட்டிருக்கின்றன. அதனை வெளியிட்டு அந்த மக்களை நீங்கள் உங்களுடைய காணிகளை பயிர் செய்ய விடுங்கள் என்று ஜனாதிபதி உத்தரவு போட்ட போதும் கூட, அமைச்சர்கள் உத்தரவு போட்ட போதும் கூட அதிகாரிகளால் சில நேரங்கள் தடுக்கப்படுகிற நிலைமைகளை பார்க்கின்றோம். எனவே காணி இருக்கிறது, காணி செய்வதற்கான தண்ணி இருக்கிறது, விவசாயிகள் அதனை செய்வதற்கான தெம்போடு இருக்கிறார்கள். ஆனால் நாம் ஏதோ ஒரு அமைப்பு, அரசியலோ அதிகாரிகளோ இதனை தடுக்கின்ற ஒரு சூழ்நிலை இருக்கிற போது இந்த நாட்டில் எப்படி உணவு பஞ்சம் தீரும்? எனவே எல்லாமே அப்படித்தான் இருக்கிறது. நான்கு புறமும் கடலால் சூழப்பட்ட ஒரு தீவு, டின்ஃபிஷை நாங்கள் இறக்குமதி செய்கிற ஒரு நாடாக இருக்கிறோம். தொடர்ந்தும் இப்படி பேசிக் கொண்டிருப்பதில் அர்த்தமே இல்லை. ஒரு பல் குத்துற குச்சியாக இருந்தாலும் கூட இறக்குமதி செய்கிற ஒரு நிலை இருக்கிற போது 1970 உற்பத்தி பொருளாதாரம் மேலோங்கி இருந்தது. உற்பத்தி பொருளாதாரம் இன்று வரைக்கும் தொடர்ந்திருக்குமாக இருந்தால் நாங்கள் அபிவிருத்தி அடைந்த நாடாக மாறியிருப்போம் என்று பேசுவோம். ஆனால் உற்பத்தி சார் பொருளாதாரத்துக்கான திட்டங்கள் வருகிற போது அதனால் ஏற்படுகின்ற பொருளாதார பொருள் தட்டுப்பாடுகள் பற்றி எதிரணியில் இருந்து விமர்சனம் செய்வோம். இதுதான் இந்த நாட்டினுடைய நிலை. மஞ்சளினுடைய
உற்பத்தி
மஞ்சளினுடைய உற்பத்தியை அதிகரிக்க செய்வதற்காக மஞ்சளினுடைய இறக்குமதி தடை வந்தபோது பல்வேறு விமர்சனங்கள் எழுந்தன. ஆரம்பத்தில் ஒரு கிலோ 7000-8000 ரூபாய் என்கிற நிலை காணப்பட்டது. கடைசியில் பார்க்கிற போது இப்போது மஞ்சள் மிக மலிவான விலையில் எம்முடைய உற்பத்தி பொருளாக கிடைக்கிறது. இப்படியே பல்வேறு சவால்கள், சிக்கல்கள் இருந்த போதும் கூட எம்முடைய உற்பத்தியை நாமே செய்து உற்பத்தி பொருளாதாரத்தினூடாக இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு எல்லோரும் திட சங்கல்பம் கூற வேண்டும். அதற்கு இந்த பாராளுமன்றம் கால்கோளாக அமைய வேண்டும். இங்கே உருவாக்குகின்ற சபைகள் மிக வினைத்திறனாக அமைய வேண்டும் என்று கேட்டு ஜனாதிபதியினுடைய அந்த இலக்கு இடம்பெற வேண்டுமாக இருந்தால் எல்லோரும் இணைந்து பணியாற்றுவது காலத்தின் தேவை என்பதை வலியுறுத்தி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. கரு ஹர்ஷன ராஜகாரணா மந்திரித்துமா ஒப்பிட்ட வினாடி 13
காலத்தின் சமாஜ ஆரக்ஷண பத் சேஷம் பசில் ராஜபக்ச மெத்துமா முதல் அமாத்துவரே ஹட்டியட்ட இந்திரிபாத் கர பத்தா ஏ அவஸ்தாவேதி வெட் பத்த திப்பே சீட அரட்ட ஹபை தென் மே வினகொட்ட சீட்ட அரட்ட திம்ப வெட் பத்த சீட்ட பஹாலோட்ட வெடி விளாத்தியும் சீட்ட பஹாலோட்ட தீன பத்தட்ட உடின் தமை தென் சீட தெக்காய் தசம் பாக்க மே பிரியட்டும் பத்த சமாஜ ஆரக்ஷண பத்த ஹட்டியட்ட பத்து වැට්බත්මය වක්‍රබද්දක්. ඒ පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මොකද සෑම දෙනාටම ආදායම ඉතා අඩු පිරිසටත් ආදායම ඉතා වැඩි පිරිසටත් සියල්ලටම මේ වක්‍රබද්ද බලපාන නිසා. මේ සමාජ ආරක්ෂණ බද්ද 2.5% කියන්නේ ආර්ථික විශේෂඥයන් කියනවා එය වැට් බද්ද හා සංසන්දනයකට කරනකොට 4%-5% හා සමානයි කියලා. ඒ කියන්නේ 15%කට තියෙන මේ වැට් බද්දත් මේ සමාජ ආරක්ෂණ බද්දත් මේ සියල්ලම ගත්තාම ඉතාම අසීරු තත්වයකට පත් වෙනවා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ බදු ගැහිම තුලින්. මොකද මන්ද මේ බදු සියල්ලටම මේ රටේ මිලියන 22ක ජනතාව සියල්ලටම බලපාන. ඒ හා සමානව තමයි මේ පෞගිය මාස කිහිපෙ දිහා බැලුවාම විදුලි බිල 254%කින් වැඩි වුණා. විශේෂයෙන්ම යුනිට් 360ට අඩු. ඒ කියන්නේ ඉතාමත්ම අසරණ ජනතාව. ඒ විතරක් නෙමෙයි ඉන්ධන මිල 400%කින් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ඩීසල් 104 තිබ්බ එක දැන් 440 වෙලා තියෙනවා. 400%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ජල බිල වැඩි වෙනවා. මේ ආකාරයට මේ රටේ ජනතාව ජීවත් වෙන්න බැරි මට්ටමටම පත් කරලා තියෙනවා පෞගිය කාල සීමාව තුළ. එක පැත්තකින් අපි කවුරුත් දන්නවා අපිට තියෙනවා බිලියන 2333ක් වගේ ප්‍රමාණයක් ඩෙෆිසිට් එකක්, ගැප් එකක් රජයේ ආදායමත් වියදමත් අතර. එතකොට බදු තව වැඩි කරගන්න වෙනවා ඒ ගැප් එක පියවන්න. හැබැයි මේ බදු වැඩි කිරීමත් වගේම අපිට යුතුකමක් තියෙනවා අපේ වියදම් ටික අඩු කරගන්න. රජයක් හැටියට වියදම් ටික අඩු කරන්න. ඒකයි අපි මේ අමාත්‍යවරු සර්වපාක්ෂික ජනාධිපතිතුමා ඇතුළු මේ කණ්ඩායම බොහෝ අය කිව්වාම සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්න කියලා අපි කිව්වා. අපි එකතු වෙන්න කැමති. වැඩපිළිවෙලකට අපි සහයෝගය ලබා දෙන්න කැමති. හැබැයි අමාත්‍ය ධූර ප්‍රමාණය සීමා සහිත ප්‍රමාණයක් පමණක් කැබිනට් ඇමතිවරු පත් කරන්න කියලා. දැන් මං හිතන්නේ කැබිනට් ඇමතිවරු 21ක් ඉන්නවා. ඒ කැබිනට් ඇමතිවරු 21ට අමතරව අද රාජ්‍ය ඇමතිවරු 37 පත් කරගත්තා. තවත් ඉදිරියේදී තව දින කීපයකින් තවත් කැබිනට් ඇමතිවරු ගණනාවක් පත් කරන්න නියමිතයි. එතකොට මේ රටේ මුළු ජනතාවම මෙහෙම බදු වලින් තෙරිපිලා මිරිකිලා යනකොට මේ ආණ්ඩුවට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ ඇමතිවරු පත් කරන්න. මේ අවස්ථාවේදී මේ රටක් හැටියට අපිට මේක දරා ගන්න පුළුවන්ද? මේ කැබිනට් ඇමතිවරුන්ට යන වියදම, රාජ්‍ය ඇමතිවරුන්ට යන වියදම, ඒ පහසුකම්, මේ ප්‍රතිලාභ, ඒ සියල්ලම ලබා දෙන්න වෙනවා. ඒවෙන් අඩුවක් වෙලා නැහැ. එහෙනම් අපි රටක් හැටියට මේ ප්‍රශ්න ඇත්තටම හඳුනාගෙන තියෙනවා නම් ඇයි කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මේ විදිහට ප්‍රතිලාභ භුක්ති විඳින් රජයේ වියදම තව තවත් වැඩි කරගන්නේ? ඒකට සාධාරණ හේතුවක් නැහැ. ඇත්තටම රාජ්‍ය අමතිවරු අවශ්‍ය නැහැ මේ වෙලාවේ. අපි දිගින් දිගටම කිව්වා සමග ජන බලවේගයේ හැටියට රාජ්‍ය අමතිවරු, නියෝජ්‍ය අමතිවරු පත් කරන්න එපා. මේ අවුරුදු දෙක මේ ආර්ථික ප්‍රශ්නයෙන් විසඳ ගන්නකම්, මේකෙන් ගොඩ එනකම් මේ රාජ්‍ය අමතිවරු, නියෝජ්‍ය අමතිවරු පත් කරගන්න නැතුව ඉන්න කියලා. අපි කිව්වා කැබිනට් ඇමතිවරු ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න කියලා. නමුත් මේ එකක්වත් අහන්නේ නැතුව, මේ එකක් ගත්තව එකකටවත් ඇහුම්කන් දෙන්නේ නැතුව මේ සතුටු කිරීමේ, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේ පෝට්ටුවේ මන්ත්‍රීවරු 134 දෙනෙක් පත් කරගෙන තිබ්බා. එතුමාට ඡන්දය ලබා දුන්නා. ඒකෙන් භාගයට භාගයක් දැන් මේ වෙනකොට ඇමතිවරු හැටියට පත් කරලා තියෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා හොඳින් දන්නවා මේ පෝට්ටුවේ ජනතාවට කෙලෙහි ගුණ සලකන්, මේ පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ට කෙලෙහි ගුණ සලකන්. ඒකින්ද තමයි ඇමතිවරු දන්නේ තව ඉස්සරහටත් තව ඇමතිවරු වැඩි කරගනි. සමහරක් අය පක්ෂයේ තීන්දුව තීරණ නොතක අමාත්‍ය ධූර ලබා ගන්නවා. ඒ ඒ පක්ෂවල ගැටළු වලට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අමාත්‍යකම්. ඒ විතරක් නෙමෙයි, හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කෙලෙගුණ සලක්වලා ඇමතිකම් දබා දෙනකොට එතුමාට අමතක වෙලා තියෙනවා අර අරගලයට පින් සිද්ධ වෙන්න තමයි ජනාධිපති ධූරය ලැබුණේ කියලා. ඒ අරගලයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා අද මර්ධනයක් කරගෙනගෙන යනවා. මේ රාජ්‍ය මර්ධනය පිළිබඳව මේ වෙනකොටත් මානවක හිමිකම් කවුන්සලේ ඒ කොමසාරිස්වරිය ඇතුළු ඒ මේ ඉදිරියේදී සාකච්ඡාවට බඳුන් වන මානව හිමිකම් කවුන්සලේ සැසිවාරයේදී සාකච්ඡා කරන්න මේ රාජ්‍ය මර්ධනයක් අපේ රටේ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රාජ්‍ය මර්ධනය ත්‍රස්ත විරෝධී පනත PTA එක තුලින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිසා ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියක්කට රටපත් වෙලා තියෙනවා. මුළු ජාත්‍යන්තරෙම බලාගෙන ඉන්නවා මේ වෙන අකටයුත්ත ලෙස. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංවිධානය, මේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු මේ ප්‍රධාන රටවල් සියල්ලම නිවේදන නිකුත් කරලා තියෙනවා අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වෙනවා කියන එකත්. ඒ වගේම PTA එක නිසා, ත්‍රස්ත විරෝධී පනත නිසා රාජ්‍ය මර්ධනයක් සිදු වෙනවා කියලා. ඒ අතරතුර අපි ජාත්‍යන්තරයෙන් අපි සහයෝගය ඉල්ලනවා, අපි ජාත්‍යන්තරයේ උදව් බලාපොරොත්තු වෙනවා. මූලාසනගරු මන්ත්‍රීතුමියනි, අපිට ජාත්‍යන්තරයෙන් සහයෝගය ලබා ගන්න නම් අපිට ඒ ජාත්‍යන්තරේ පිළිගන්නා මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ගුණාංග ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආරක්ෂා කරගත්තොත් තමයි අපිට ජාත්‍යන්තරයෙන් සහයෝගය ලැබෙන්නේ. දැන් ඔබ දන්නවා අද දිනේදීත් දමිතා අබේරත්න ඒ කලා එතුමියව අත්අඩංගුවට අරගෙන දැන් දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරලා තියෙනවා. එතකොට එතුමිය කරපු මහා වරද මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ නිදොස්කොට නිදහස් කරා. එතුමිය මොකද්ද මේ ආණ්ඩුවට විරුද්ධව මේ හොරකම් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු හින්දා, පාරට බැස්සේ හින්දා, ඒ හඬ අවදි කරපු හින්දා තමයි අද මේ මර්ධනය කරන්නේ. හැබැයි එතුමිය අද ඇතුළට ගිහිලා තියෙනවා අර ඒ ඇමතිවරු සෙට් එකටම නැවතත් තෑග්ගක් හම්බෙලා තියෙනවා. ඇමති කණ්ඩික අගේට ලැබිලා තියෙනවා. ඒකට විරුද්ධව කතා කරපු අය අද හිර යනකොට මේ කණ්ඩායමටම අද ඇමතිකම් ලැබිලා තියෙනවා. මෙන්න අද මේ ලංකාවට ඇති වෙලා තියෙන තත්ත්වය. මේ ලංකාවට ඇති වෙලා අද මුළු රටම එළියට බෑලා එපා කිව්ව ඒ සියලුම දෙනාව අද ඇමතිවරු බවට පත් කරලා තියෙනවා. අද මුළු රටම විරුද්ධව මේ කණ්ඩායමට විරුද්ධව පාරට බෑලා තමයි මේ විරෝධතාවයේ මේ අරගලයේ සිදු කරේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ඒ සියලුම දෙනාට අද අමාත්‍ය ධූර ලැබිලා තියෙනවා. මෙන්න අද ඇති වෙලා තියෙන තත්ත්වේ. ඒ විතරක් නෙමෙයි, මේ කටයුතු නිසා, මේ අකටයුතුකම් නිසා, මේ ත්‍රස්ත විරෝධී පනත ප්‍රයෝජනයට ගැනීම නිසා, ඒ වගේම මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන නිසා, රාජ්‍ය මර්ධනය නිසා අද ජාත්‍යන්තරයේ වැරදි ප්‍රතිරූපයක් අපේ ලංකාවට හිමි වෙලා තියෙනවා. සාධාරණයි. අද ජාත්‍යන්තරයේ නෙමෙයි අපිටත් තියෙනවා මේ පිළිබඳව සැකයක්. නමුත් දැන් උදාහරණයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ රටට ඇවිල්ලා අපිට මේ ආර්ථික ගැටලුවට විසඳුමක් එන්න ඒ ඩොලර් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මූලාසන මන්ත්‍රීතුමිය ඔබතුමිය දන්නවා මේ සංචාරකයන් එනකොට මේ අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කරනවාද, මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද, අන්න ඒ කාරණා දිහා බල්ල තමයි මේ සංචාරකයන් අපේ රටට එන්නේ. මොකද ඒ රටවල වලින් රතු නිවේදන ලබා දෙනවා අපේ රටේ මේ ප්‍රශ්න තියෙනකොට. එතකොට කොහොමද සංචාරකයන් මේ රටට එන්නේ? සංචාරකයන් මේ රටට එන්න ඒ අවශ්‍ය පසුබිම අපේ රටේ සලකන්න ඕන. ඒ පසුබිම ඇතිකරෝතින් තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මේ සියල්ලම හොඳින් ක්‍රියාත්මක වුණොත්ින් තමයි සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට එන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, සංචාරකයන් පමණක් නෙමෙයි, ආයෝජකයන් ගත්තොතින් මේ අපිට අත්‍යවශ්‍ය කාරණාවක් තමයි ෆොරින් ඩයිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස්.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකයි.
මේ ඍජු ආයෝජන අපේ රටට එනකොට නීතියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද කියන එක, මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවෙනවද කියන එක, මේ හැම දෙයක්ම දිහා බැලලා තමයි මේ රටට ආයෝජකයින් එන්නේ. හැබැයි අද මේ වගේ කටයුතු වෙනකොට, අකටයුතුකම් වෙනකොට අපේ රටට සංචාරකයන් ඉන්නෙත් නැහැ, ආයෝජකයන් ඉන්නෙත් නැහැ. ඒකින්ද අපි විශේෂයෙන්ම කියනවා මේ ආණ්ඩුවට කරුණා කරලා අපි විපක්ෂයක් හැටියට අපේ සහයෝගය ලබා දෙන්න සූදානම්. හැබැයි මේ සහයෝගය ලබා දෙන්නේ කොහොමද? අපිට මේ ගැන තීන්දුවක් ගන්න වේවි. අපි මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවද නැද්ද කියන එකේ තීන්දුවක් ගන්න වේවි මේම ගියෝතින්. මොකද කිසිම සීමාවක් නැතුව මේ රටට අහිතකර දේවල් ඉතා ඕනෑකමින් අපේ රාජ්‍ය නායකයන් විසින් සිදුවෙනවා. ඒකින්ද කරුණා කරලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දිගින් දිගටම කියනවා මේ පෞගිය කාල සීමාව තුළ මේ රට, මේ ආර්ථිකය මේ විදියට විනාශ කරපු අයට දඩුවම් ලබා දිය යුතුයි. ඒක අනිවාර්යෙන් සිදුවිය යුතුයි. අපි ඒක කථානායකතුමාට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා ලිඛිතව අද හෝ හෙට දිනේදී බාර දෙනවා. මේ වෙනකොට මුළු විපක්ෂයේම සහයෝගය ලබා දීලා තියෙනවා. මුළු විපක්ෂයේම ඌමනාවක් තියෙනවා මේ අවුරුදු දෙක අමාරතුර මේ ආර්ථිකය විනාශ කරපු දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. මේ රාජ්‍ය නිලධාරීන්, මේ දේශපාලන අධිකාරිය මේ ආර්ථිකය විනාශ කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරලා, මොකද මේ පාර්ලිමේන්තුවට තමයි ඒ මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධාන වකීමක් තියෙන්නේ.
එහෙනම්
අපි සියලු දෙනාගේම ඉල්ලීම තමයි මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා හැකි ඉක්මනකින් මේ ආර්ථික විනාශ කරපු අයට පරීක්ෂණයක් කරලා දඩුවම් ලබා දීම පිළිබඳව කටයුතු කරන්න කියලා. බොහොමත් ස්තුතියි.
ඕමි ස්තුතියි. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මොලසනාරුඩ මන්ත්‍රීතුමයනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද ඉතාම අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ බද්ද අත්‍යවශ්‍ය සංශෝධන කීපයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා විසින් සභානායකතුමා හරහා මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථික වශයෙන් දැවැන්ත ප්‍රපාතයකට ඇද වැටුණා. මේක හුඟ දෙනෙක් මේ වර්තමානයේට කෙටි කාලයකට ගලපන්න උත්සාහ දැරුවත් අපි දන්නවා දීර්ඝ කාලීන ආර්ථික කලමනාකරණයේ තිබ්බ අඩුපාඩු රාශියක් නිසා තමයි මේ ආර්ථික අර්බුදයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේක අපි නිහතමානීව පිළිගන්න ඕනේ. ඒ නිසා පසුගිය කාලයේ තුලදී ආණ්ඩු කරපු අපි ඇතුළු සියලු දේශපාලන පක්ෂ මෙහි වක්කීම බාරගත යුතුව තිබෙනවා. ඒ වගේම මේ කාලය තුලදී ආණ්ඩුවට උපදෙස් දුන්න, මඟ පෙන්වීම කරපු රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන්ම ගරු මූලාසනාරූඪ පන්තිතුමියනි, ඔබතුමිය දන්නවා මහ බැංකුව ගත්තොත් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට සාමාන්‍ය කෙනෙක් පත් කරන්නේ නැහැ. කොයි කාල පරිච්ඡේදෙ වුණත් මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් උපාධි තියෙන, ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් තමයි පත් කරන්නේ. ඒ වගේම මූල්‍ය මණ්ඩලය ගත්තොත් ඒ මූල්‍ය මණ්ඩලයේ කිසිම කෙනෙක් අධ්‍යාපන මට්ටමින්, ආර්ථික දැනුම මට්ටමින් පහළ කෙනෙක් ඉන්නවා කියලා කිසිම වෙලාවක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ගත්තත් එහෙමයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හැටියට එතුමාට විශාල වැටුපක් ගෙවනවා වගේම ඒ හැම අවස්ථාවකදීම පත් කරලා තිබෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල වලින් හෝ පිටරට විශ්වවිද්‍යාල වලින් ඉතාම ඉහළ අධ්‍යාපනයක් ලබාගත් විශේෂඥයින් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයන්. ඉතින් ඒ නිසා හැම අවස්ථාවකදීම දේශපාලන නායකයෝ හැටියට යම් යම් තීන්දුව తీරන ගන්නවා තමයි ප්‍රතිපත්තීන් සකස් කරනවා තමයි. හැබැයි අපි විවිධ අවස්ථාවල දිගටම දැකපු කාරණේ මේ මූල්‍ය මණ්ඩලයේ ලබා දෙන උපදෙස්, මහ බැංකුව ලබා දෙන උපදෙස්, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරීන් ලබා දෙන උපදෙස් පරයා යමින් මම හිතන්නේ දැඩි තීන්දුව తీරන ගන්න ප්‍රමාණය අඩුයි නොගෙන තිබ්බා නෙමෙයි නමුත් ගන්න ප්‍රමාණය අඩුයි කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් එවැනි පරිසරයක් තුළ මේ අපි සියලු දෙනා අතින් මේ කලමනාකරණයේ දුර්වලතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි ඒක දිහා බල බල ඒකට දොස් කිය කිය ඒකට වැරදිකරුව කවුද කිය කිය හොයවා ඉන්නවද? එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා අපේ රටේ ඉදිරියේදී ඇති වෙන්න යනවා නම් මන්දපෝෂණය, ඒ මන්දපෝෂණය නැති වෙන තැනට අවශ්‍ය වැඩපිළිවෙල රජයක් හැටියට ක්‍රියාත්මක කරලා ඒ දරුවන්ගේ අනාගත සුභසිද්ධිය සහ ඒ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවත් කල්පනා කරලා අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය කෙරෙහි කල්පනා කරලා රටේ ආර්ථිකය පිළිබඳවත් ගැඹුරින් කල්පනා කරලා මේ රට ඉදිරියට ගෙනියනවාද කියන අපි හොඳ තීන්දුවක් මේ පාර්ලිමේන්තුවේ තුන් ගත යුතු අවස්ථාවක. අපි සාම්ප්‍රදායික විපක්ෂය වෙන්නවත් සාම්ප්‍රදායික ආණ්ඩු පක්ෂය වෙන්නවත් හොඳ නැහැ. සාම්ප්‍රදායික ආණ්ඩු පක්ෂයේ අපි විවේචනයක් නැතුව ගේන ඕන දෙයක් සම්මත කරගනිමින් එහෙම කටයුතු කරනවට වඩා විපක්ෂයත් ගේන හැම දෙයකටම විරුද්ධව කටයුතු කරනවට වඩා ඒට එහා ගිහිල්ලා මේ අවස්ථාවේ රට ගොඩනැගීම සඳහා එකතු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ වැටුණු අවස්ථාවල. ඒ වැටීම ඔවුන් ආත්ම ශක්තියක් කරගෙන තමයි ඔවුන් නැගිටලා තියෙන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ ගහලා ඉපදෙන දරුවොත් අංගවිකල දරුවෝ බවට පත් වුණාට පත් වෙනකොට ඒ දැවැන්ත පීඩනයත් එක්ක ඔවුන් ඒ ගොඩනැගීම ජාතික වශයෙන් ඒ වගේම ලෝකයේ වශයෙන් ගත්තාම ඉදිරියට ආවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මැලේසියාව ගත්තත් සිංගප්පූරුව ගත්තත් අනිත් රටවල් ගත්තාම ආර්ථික වශයෙන් ඉතාම පහළ මට්ටමේ ඉඳලා ඉදිරියට ආපු අය ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕනේ අපේ වැටිච්ච රට ගොඩනැගීම සඳහා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 හැටියට අපිට කරන්න පුළුවන් කාර්යභාරය මේ වෙලාවේදී මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් අපේ රාජකාරණ සහෝදර මන්ත්‍රීතුමා කිව්වා මේ අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධයෙන් රටක ආණ්ඩුකම් ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න අවශ්‍යයි. ඒ සඳහා වූ කැබිනට් මණ්ඩලයක්, රාජ්‍ය අමති හෝ නියෝජ්‍ය අමති මණ්ඩලයක් රටේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍යයි. ඒ නිසා තමයි මේක ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ඇතුළත් කළා තියෙන්නේ. ඒ නිසා අද නමුත් අද පත් වෙන අමාත්‍යවරු මා ඇතුළු සියලු දෙනා අපි තීරණය කරලා තියෙනවා ඇමති වැටු ගන්නෙ නැතුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙනකන් ඒ පූර්ණ කැපවීමෙන් කටයුතු කරන්න. අපි සිස්ටම් චේන්ජ් කරන්න ඕන. වෙනදා ඇමතිවරයෙක් වැඩ බාර ගන්න යනකොට නැටුම් කණ්ඩායම් දානවා, මල් මාල දානවා, විශාල පිරිසකට ආරාධනා කරනවා, තේමේස ලෑස්ති කරනවා, රජයේ මුදල් වලින් විශාල වැය බරක් දරනවා. ඒ ආරම්භක අවස්ථාවට විතරක් අද ඒවා සියල්ලම නවත්තලා තියෙන්නේ. ඒවා අපි සියල්ලම නවත්තලා අද තේකෝප්පයක්වත් ලබා දෙන්නේ නැතුව ඒ කටයුතු ඒ කැපකිරීම අපි කරන්න තීරණය කරලා තියෙනවා. ඇමති වැටුප ගන්න නැතුව මේ මහජන සේවය කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගන්න ඕනේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වකිල් දරුපු කෙනෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගන්න ජීවිත පරිත්‍යාගයෙන් අවස්ථා තුනකදී මැරෙන්න ගියා මං අපේ පක්ෂේ වැඩ කටයුතු නිසා. ඒ නිසා අවස්ථා තුනකදී ජීවිතේ නැති වෙන්න ගියපු පුජ්‍යලෙක් හැටියට. නමුත් ඒ තීරණය වෙනස් කරන්න සිද්ධ වුණේ රට වෙනුවේ. පක්ෂයට එරෙහිව යන එක නෙමෙයි, පක්ෂයක වරද්ද ගත්තා. ඒ නිසා සමහර අයට ඕන වුණා අපිව ඉවත් කරන්න. පැය කීපයක් ගන්න ඉස්සෙල්ලා ඇයි මේ තීරණේ ගත්තේ කියලා අහන්නේවත් නැතුව, මොකද වැරද්දක් කරේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය ධූර දරුමින් හිටපු ආණ්ඩුව. අපි පහුගිය මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. අපි පොහොට්ටුවෙන් චන්දිල්ලුවේ. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක මන්ත්‍රීවරයයි මේ පාර්ලිමේන්තුවේ, ඒ තමයි යාපනයෙන් ආපු අංගජන් රාමදාන පමණයි. ඒ නිසා අපි අවංක වෙන්න ඕනේ. මේ වෙලාවේ රටට හොඳ පොදුජන පෙරමුණට හොඳ ජනප්‍රියත්වයක් තියෙද්දී ඒකෙන් චන්දිල්ලලා පොදුජන පෙරමුණට යම් අවාසියක් වෙන වෙලාවේ පැනලා දුවලා එහා පැත්තට යන එක මේ වෙලාවේ නොකළ යුතු දෙයක් හැටියට මම තීරණය කරා. ඒ නිසා රට වෙනුවෙන් මේ වෙලාවේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති නිසා තමයි
ඒ තීන්දුව తీරන ගත්තේ විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමියනි ඔබතුමිය දන්නා උගත් කෙනෙක් හැටියට මේ වෙලාවේදී මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න හොඳම වෙලාව. හැබැයි ඒකෙන් පුළුවන් තරම් ජනතාවට එන පීඩනේ අපි මගහරවා ගනිමින් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි කළ යුතුයි. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ එකින් එක අපි ඉදිරියට කරගෙන යා යුතු අවස්ථාවකදී මම විශේෂයෙන් මේ වෙලාවේ යෝජනා කරනවා. අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා තිබෙනවා. මේ කමිඩු රැස්වීම් වල කාර්ක සභාවල අපි කටයුතු කරලා තිබෙනවා. අපි හැම අවස්ථාවකදීම වෙන දේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපේ රටේ අපි ඇති කරගන්න ඕනේ බදු ප්‍රතිපත්තිය නම් මොකද්ද ඉදිරි අවුරුදු කීපයකටම තියෙන බදු ප්‍රතිපත්තිය කියලා. එහෙම නැතුව මුදල් ඇමතිවරයා මාරු වෙනකොට මේ බදු ප්‍රතිපත්ති වෙනස් වෙනවා නම් ආණ්ඩුව මාරු වෙනකොට බදු ප්‍රතිපත්ති වෙනස් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්න හැම වෙලාවෙම මම ගරු ජනාධිපතිතුමාට කියවා අපි සකස් කළ යුතුයි ජාතික ආර්ථික මාර්ග සිතියමක්. ඒ ජාතික ආර්ථික මාර්ග සිතියම හදන මේසේ ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ කැබිනට් මණ්ඩලය ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා ඒ වගේම මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්වල මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්වල නායකින් එක මේසක වාඩි වෙලා අපි ඉදිරි අවුරුදු 2040 වෙනකන් හෝ 2048 වෙනකන් හෝ අපි ජාතික ආර්ථික මාර්ග සිතියමක් අනිවාර්යෙන් සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරපුවාම තමයි මේ ආණ්ඩුව පෙරදුනොත් 2025 ඊළඟට එන ආණ්ඩුව ඒ මාර්ග සිතිය මොස්සේ ඉදිරියට ගියොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. ලෝකේ රටවල් දියුණු කරලා තියෙන්නේ එහෙම. ඇයි අපිට එහෙම තැනකට එන්න බැරි? මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම උගත් අය, මේ පක්ෂ නායකයෝ ඔක්කොම උගත් අය, මේ අය සමාජයත් එක්ක කටයුතු කරන අය, ජනතාවගේ දුක වේදනාව දන්න අය, රටක් වැටෙන හැටි නැගෙන හැටි දන්න අය, එහෙම දැනුමත් තේරුමත් තියෙන අපි දෙපැත්තට වෙලා හැමදාම කෑ ගහලා එක එක හැලිය බත් කනවා එහා පැත්තට ගිහිල්ලා. අපි ඔක්කොම එක හැලිය බත් කන මිනිස්සු. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක හැලිය බත් කන්නේ. එහෙනම් ඇයි අපිට එකතු වෙලා ජාතික ආර්ථික මාර්ග සිතියමක් හදාගෙන දී ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන්නේ නැති
ගර්මාත්‍රිතුමා තව විනාඩි දෙකයි
වෙනස් වෙන්නේ නැති වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යන්න බැරි? මට තව කාලෙයි.
හරි, දෙකක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඒ නිසා මේක මම අවංකව කරන යෝජනාවක්. ඒකට අපි ආණ්ඩුව විතරක් දැන් එකතු වෙලා මේ මාර්ග සිතියම හැදුවොත් ඊළඟට විපක්ෂ නායකතුමා මේ රටේ ජනාධිපති වුණොත් ඒක වෙනස් කරනවා. එහෙම නැත්නම් වෙන පක්ෂක නායකයෙක් ජනාධිපති වුණොත් ඒක වෙනස් කරනවා. ඒක නිසා තමයි අපි ඔක්කොම එකට වාඩි වෙලා මේ ආර්ථික වැඩපිළිවෙල මේ ජාතික ප්‍රතිපත්තීන් සකස් කරන්න ඕනේ. බලන්න මේ පාර්ලිමේන්තුවේ මම 2010 ඉඳලා ඉන්නේ. මේ පාර්ලිමේන්තුවේ යෝජනා කල්තබන අවස්ථාවේ යෝජනා කවුරුත් නැහැ ඒ වෙලාවට. මේ මන්ත්‍රීවරු කොච්චර හොඳ යෝජනා කල්තබන අවස්ථාවේ ගෙනත් තියනවාද? ඔබතුමිය කොච්චර හොඳ යෝජනා කල්තබන අවස්ථාවේ ගෙනත් තියනවාද? ඒවට මොකද වෙන්නේ? ඒවා කවුද අහගෙන ඉන්නේ? ඒවට වැඩපිළිවෙලක් හැදෙනවද? ඒවට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ අපි. එහෙම වෙනස් කරන්න නම් අපි අලුත් විදියට හිතන්න ඕනේ. ඒ නිසා සාම්ප්‍රදායික ආණ්ඩු පක්ෂයේ විදියටවත් සාම්ප්‍රදායික විපක්ෂ විදියටවත් හිතන්න නැතුව අලුත් විදියට හිතලා මේ වැටිච්ච රට ගොඩනගන්න අපි සියලු දෙනාම එකට අත්වල් බැඳ ගන්න ඕනේ කියන එක අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරමින් මේ බදු සංශෝධන හරහා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් උපරිම දායකත්වයන් අපි එකතු කරන්න ඕනේ. අපි දන්නවා අපේ රටේ බදු ආදායම, බදු නොවන ආදායම් මේ වගේන් තමයි අපේ ජාතික අරමුදල සකස් වෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ගේම මම ඇතුළු හැම කෙනෙක්ගේම කැපකිරීමක් තියෙන්න ඕනේ. ආදායම් බදු ගෙවන්න අවශ්‍ය නම් ආදායම් බදු ගෙවලා ඒ ප්‍රවේශියාගේ යුතුකමත් මේ වෙලාවේ අපි ඉටු කරන ගමන් රාජ්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරලා රාජ්‍ය වියදම් කළමනාකරණය කරන්න අද ජනාධිපතිව මුදල් ඇමාත්‍යවරයා හැටියට ලබා දීලා තියෙන උපදෙස් පිළිපැදලා අපි රටක් හැටියට ඉදිරියට යමු කියන ඉල්ලීම මේ අවස්ථාවේදී මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලාසනාරුවට මන්ත්‍රීතුමනි. මන්ත්‍රීතුමනි, අද වන විට අපේ රට නිදහසෙන් පස්සේ විශාලම ආර්ථික අර්බුදයට මුහුණ දීලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ආර්ථිකය ඍණ 8.7% බව මේ වසරේ පුරෝගතනය කරලා තියෙනවා ආසියානු සංවර්ධන බැංකුව. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තවදුරටත් වැඩි වෙලා රින 9.3ක් පවන වෙයි කියලා කියලා තියෙනවා. අපේ රටේ විශේෂයෙන්ම මේ අනුවට ආර්ථික අර්බුදයත් එක්ක ඒ ආර්ථික අර්බුදය නිසාම නිර්මාණය වූ දේශපාලන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මේ දේශපාලන අර්බුදය නිසා 169ක් ගත්ත හිටපු ජනාධිපතිතුමාට දුරේන අයින් වෙන්න සිද්ධ වුණා. ආසන 150ක් මන්ත්‍රීවරු 150ක් හිටිය තුනෙන් දෙකේ ආණ්ඩුවට ඉවත් වෙන්න සිදු වුණා. මේ ඒ ආර්ථික අර්බුදයේ සමාජ නැගිටීමත් නිසා සිදුවන දේවල් දේශපාලන අර්බුදය. දැන් මේ දේශපාලන අර්බුදයත් එක්ක දැන් විවස්ථා අර්බුදයකුත් ඇවිල්ලා තියෙනවා පේනවා. මා අද උදෙත් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටට ලබා දීලා තියෙන ඒ කොන්දේසි කුමක්ද කියලා පාර්ලිමේන්තුවට දැන් නොතිබීම තුළ. මොකද පාර්ලිමේන්තුව තමා 148 වෙනි ව්‍යවස්ථාව අනුව මූල්‍ය පාලනය කරන්නේ. ඒතර මූල්‍ය ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. පාර්ලිමේන්තුව තාම දැනුවත් නොකිරීම තුළ දැන් ව්‍යවස්ථා අර්බුදයකුත් නිර්මාණය වෙමින් යනවා කියලා මට පේනවා. ඒ නිසා මේ වන විට අපේ රටේ විශාල ආර්ථික අර්බුදයට පිළියම් ලෙස අපි දැක්කා 2022 අයවැය වෙනුවට ඒ අයවැය ඉතිරි කාලයට අලුත් ආණ්ඩුවේ අතුරු අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතුරු අයවැයෙන් වැට් බද්ද 12% ඉඳන් 15% දක්වා වැඩි කළා. ඒ වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල ජනතාවට පීඩනයක් ඇති වෙලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සහ සේවාවල මිල ඉහළ ගියා. දැන් ඉන්පසුව පසුගිය රජය ගෙනල්ලා තිබුණා සමාජ ආරක්ෂණ බද්ද. මේ සමාජ ආරක්ෂණ බද්ද කියන නමින් හැඳින්වුවේ ටර්න්ඕවර් ටැක්ස් එකක්. කියන්නේ පිරිවැටුම මත බද්දා. පිරිවැටුම මිලියන 120ක්. ඒ කියන්නේ කෝටි 12ක්. අවුරුද්දට පිරිවැටුම ව්‍යාපාරයක කෝටි 12ක්. ඒ කියන්නේ මාසයකට ලක්ෂ 100ක්. දවසකට 333,000ක් පිරිවැටුමක් තියෙන ආයතනයකින් ඒ පිරිවැටුම මත 2.5%ක් බද්දක් ගන්න සමාජ ආරක්ෂණ බද්ද කියලා බද්දක් ගෙනාවා. ඒක පිරිවැටුම මත ගන්න බද්දක් මිස ලාභය මත ගන්න බද්දක් නෙමෙයි. එතකොට මාසයකට ලක්ෂ 100ක කෝටියක ආදායම පිරිවැටුමක් තියෙන දවසකට 333,000ක් තියෙන පිරිවැටුමක් තියෙන ආයතනයකින් 8,325ක බද්දක් දවසකට ගහනවා. දවසකට 8,325ක් නම් මේක මාසයකට 250,000ක් වෙනවා. අවුරුද්දකට 300,000ක් වෙනවා. එතකොට ලක්ෂ 120ක පිරිවැටුමක් තියෙන ආයතනයකට ඊට වඩා එතන තම අවම ඉතින් එහාට ආදායම අවම එක ලක්ෂ 30ක් අවුරුද්දකට බදු ගෙවන්න ඕනේ. ඉතින් මේක මම දකින්නේ විශාල අසාධාරණ බද්දක් වෙනවා. මොකද හේතුව දැන් මේ රටේ තියෙන තත්ත්වය මත අද වෙන විට අපේ රට විශාල බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. බදු ගහන්න ඕනේ. බදු නැතුව රටේ ආදායම රජයකට යන්න බෑ. ඒක සාධාරණත්වයේ මූලධර්ම මත සිද්ධ වෙන්න ඕනේ. හැම එක්කරාටම යම්කිසි බෙදිලා යන පදනම මත වෙන්න ඕනේ. දැන් අපේ රටේ ආදායම එන්න ක්‍රම තුනක් තියෙනවා. බදු ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගෙනවා. ඒක 150ක් 53ක් පමණ එනවා. ඒ වගේම රේගු බද්දක් එනවා. ඒක රාජ්‍ය සමස්ත අවුද්දකට 140ක් පමණ බද්දක් එනවා. අනික සුරා බද්දක් එනවා 107ක පමණ. එහෙම තමයි මේ රටේ බදු ආදායම එන්නේ. ඒතර මේ බද්දෙන් විශේෂයෙන්ම අපේ රට වක්‍ර හා ඍජු බදු වශයෙන් බෙදිලා තියෙනවා. දැන් පසුගිය දින ගෙනාපු වැට් බද්ද වක්‍ර බද්ද. ඒතර මේ බද්දත් වක්‍ර බදු කොටේ තමයි යන්නේ. මේ බද්ද 102.5ක් කිව්වට ආර්ථික විශේෂඥයෝ කියනවා ඒක වැට් බද්ද විදිහට ගණන් ගත්තොත් 105-10 අතර ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ වක්‍රානුකාරව මේ වැට් බද්ද 12 තිබිච්ච එක 15 වෙලා ඒක 20-25 වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ තත්ත්වයේ උගල දැන් මේ තියෙන උද්ධමනයත් එක්ක බඩු මිල වැඩිවීමේ වේගයත් එක්ක මිලදී හැකියැනීමේ හැකියාව අඩුවීමේ වේගයත් එක්ක මේ වැට් බද්දත් එකතු වුනහම මේ බද්දත් එකතු වුනහම විශාල පීඩනයකට ජනතාවට සිද්ධ වෙන්න වෙයි කියලා අපි හිතනවා. මොකද මේ මේ මෙවැනි බදු මේ සාමාන්‍යයෙන් මේ පසුගිය අතුරු අයවැයෙන් වක්‍ර බද්ද තියෙන සාමාන්‍ය අපේ රටේ වක්‍ර බද්ද 82%ක් ඍජු බද්ද 18%. එතකොට මේ ඍජු බද්ද 18%ක් කියන්නේ ඉතා අඩු බදු ප්‍රතිශතයක්. වක්‍ර බද්ද 82% තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ අයවැයෙන් ඍජු බදු වැඩි කිරීමලා තිබුණා. ඍජු බදු ආදායම් බලාපොරොත්තු වෙනවා බිලියන 558ක්. වක්‍රබද්ද බලාපොරොත්තු වෙනවා බිලියන 972ක්. වක්‍රබද්දයි ඍජුබද්ද අතර පරතරය බිලියන 414ක් කෝටි 41,400ක්. එතකොට මේ වක්‍රබද්ද ඍජුබද්දට සාමාන්‍ය ඍජු කෙලිම ආදායම් බදු වලින් ගන්නවට වැඩිය මේ බද්ද කෝටි 41,400ක් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා.
මේක තුලින් රටේ සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තමයි මම දැක්කා මානව හිමිකම් සංවිධානය විසින් කියලා තියෙනවා මේ අපේ රටේ ආර්ථික අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ ආර්ථික අපරාධ සිද්ධ වීම පිළිබඳව යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා තියෙනවා. මේ ආර්ථික අපරාධයක් කියන්නේ මේ ආර්ථිකය මේ තත්ත්වයට පත්කලන්න උනේ කොහොමද? කොහොමද හේතුව? මෙන්න මේ හේතුව පිළිබඳ හොයන්න කියන එක තමයි විශේෂයෙන්ම මේ ඒ ආයතනවලින් විශේෂයෙන් කියලා තිබුණේ. අපේ රටේ මේ වන විට අපි දන්නවා අපි දැක්ක ඊයේ පෙරේදා කෘෂිකර්ම මෙතුමත් මෙතන හිටියා. අපේ රටේ දවසකට කිලෝ 65 ලක්ෂයක් සහල් පාරිභෝජනේ තියෙනවා. සහල් පාරිභෝජනේ කිලෝ 65 ලක්ෂයක්. එහෙම කියන්නේ මෙට්‍රික් ටන් 66500ක්. අපි දැක්කා 2020 ගත්ත වී එක ගබඩාවක පැල වෙලා තියෙනවා මෙට්‍රික් ටන් 65500. ඒකේ දවසක පාරිභෝජනය කරන ප්‍රමාණයක් පැල වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අකාර්යක්ෂම පාලනයක් සමග තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒ තුළ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සාමාන්‍ය අද වෙද්දි අපේ රටේ දැන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල කොච්චර වැඩි වෙලා තියෙනවද? මේ බදු වැඩිවීම මත දැන් පාම් පිටි ගන්න පාම් පිටි තිබුණේ කිලෝ 50 බෑග් එකක් රුපියල් 2500යි 3000යි. ඒක රුපියල් 5000ට වැඩි වුණා. ඩොලර් එක වැඩිවීම මත 12500ට වැඩි වුණා. දැන් ඒක 20000 දක්වා වැඩි වෙලා තියෙනවා කියනවා. කිලෝ එක රුපියල් 85ට තිබුණා. ඊට පස්සේ ඒක රුපියල් 150 වුණා, 250 වුණා, දැන් 300යි 350යි. එහි ප්‍රතිඵල ලෙස පාන් රාත්තල ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 50 සිට රුපියල් 190 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් බේකර් හිමිය කියනවා මේක රුපියල් 300 දක්වා වැඩි වෙයි කියලා. දවසට ලංකාවේ පාන් රාත්තල පාන් ගෙඩි 35 ලක්ෂයක් පාරිභෝජනේ තියෙනවා. පාන් විදියට ගත්තාම පාන් පිටි පාරිභෝජනේ තියෙනවා කඳුකරේ ජනතාව විශාල ප්‍රමාණයක්. ඉතින් මේ තත්ත්වය තුළ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම තත්ත්වයක් තුළ මේ ආදායම වැඩි කර ගැනීම විශාල ප්‍රශ්නයක්. අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 2005 තිබුණේ 14.2%. මුලාසරණ මන්ත්‍රීතුමනි අද ඒක 7.2% දක්වා අඩු වෙලා තියෙනවා බදු ආදායම් පමණක්. දළ දේශීය නිෂ්පාදනයෙන් බදු ආදායම 14.2% තිබුණා 2005. දැන් ඒක 50% අඩු වෙලා 7.2% බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. නමුත් මම අර මුලින් කිව්වා වගේ සාධාරණත්වයේ මූලධර්මයක් තියෙන්න ඕනේ. මොකද දුප්පත් ජනතාවගේ මේ වගේ විශාල පීඩනයකට ලක් වෙලා සංඝයාලයගෙන කියනවා 2020 රුපියල් ලක්ෂයක් ගහම්බ කරපු පුද්ගලයක ආදායම තිබ්බ එක්කෙනෙක්ගේ වත්තකම දැන් ඒ ලක්ෂේ වටිනාකම රුපියල් 40,000ට අඩු වෙලා තියෙනවා කියලා. පවුල් 60 ලක්ෂයක් අපේ ලංකාවේ ඉන්නවා. මේ පවුල් 60 ලක්ෂයෙන් මුලාසන මන්ත්‍රී පවුල් 59 ලක්ෂයකටම ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බෑ. දැන් අපි දැක්කා පවුල් ජනතාව 63 ලක්ෂයක් පීඩාවට පත් වෙලා තියෙනවා කියන 63 ලක්ෂයක් කියන්නේ පවුල් 16 ලක්ෂයක්. ඒක පවුලක 4 දෙනෙක් වගේ ඉන්නවා. ඉතින් මේ තත්ත්වය තුළ මේ පසුගිය අතුරු වැයවෙන් 61,000කට රුපියල් 10,000 ගන්න දෙන්න තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා දුප්පත් ජනතාව වෙනුවෙන් සේෆ්ටි නෙට් එකක් ආරක්ෂක දෑයක් දාන්න ඕනේ. ඒගොල්ලන්ට යම් කිසි මුදලක් දෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ පවුල් 16 ලක්ෂයක් විතර එහෙම වෙන තත්ත්වයක් තුළ ඒ මං කියන්නේ මම මගේ සංඛ්‍යාලය එක නන්න ඊට වැඩි වෙන්න ඕනේ. මොකද සමෘද්ධි පවුල් විතරක් 23 ලක්ෂයක් තියෙනවා. ගොවි ජනතාවගේ ආදායම රුපියල් 35,000ක් විතර මාසයකට අක්කරයක් තියෙන ගොවියෙක් ගොවි මහත්තයෙක් බිවිබුසල් 100ක් ගත්තොත් ඒ වියදමත් එක්ක ගත්තාම රුපියල් 35,000ක් විතර එන්නේ. ඒතර පවුල් 20 ලක්ෂයක් තියෙනවා. ඒතර එදිනෙදා කුලි වැඩ කරන අය දවසට කොපමණද හම්බ කරන්නේ? ඒගොල්ලන්ට හම්බ වෙන ආදායම රුපියල් ලක්ෂයක් හම්බ වෙනවද 50,000ක් හම්බ වෙනවද? මම දැක්ක ඊපෙරද ආණ්ඩුවේ සංඛ්‍යාලය කරනවා එක් පුද්ගලයෙක් ජීවත් වෙන 12,500ක් වුණ එක් කෙනෙකුට. ඒතර පවුලක 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ජීවත් වෙන රුපියල් 50,000ක් වුණේ. 50,000ක් හම්බ වෙනවද අපේ සියලු දෙනාටම? ලංකාවේ ජීවත් වෙන පවුල් සියලු දෙනාටම? රජයේ සේවක 15 ලක්ෂයෙන් 5 ලක්ෂයකටම 40,000ට වඩා අඩුයි. නැත්තම් 50,000ට අඩුයි. ඒතර දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි ඉන්න පවුලක් කොහොමද ජීවත් වෙන්නේ? එවැනි තත්ත්වයක් තියෙන රටක මේ වගේ බදු මේ විදියට වැඩි කරන්න ගියොත් කොහොමද වෙන්නේ? මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 2.9 ගැන හිත හිතා මේවැනි දේවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීම තමයි මේ ඉෂ්ට කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා ආදායම් වැඩි කරන්න, වියදම අඩු කරන්න. දැන් 2025 වෙද්දි ප්‍රාථමික ශේෂය ඒක දළදේශ නිෂ්පාදන සාපේක්ෂව 2.3 කරන්න කියලා තියෙන අතිරික්තය. දැන් තියෙන ඍණ 4ක් තියෙන එක තව අවුරුදු 3කින් පුළුවන් ධන 2.5 කරන්න අතිරික්තය. එහෙම කරන්න නම් බදු කොච්චර වැඩි කරන්න ඕනේද? දැන් ගරු ජනාධිපති අධිකරු ජනාධිපතිතුමා මුදල් ඇමති විදිහට පාර්ලිමේන්තුවේ කරපු කතාවේදී කියනවා 2022 මාර්තු මැයි මාසේ ගෙනාපු බද්ද අපි කරනවා කියලා. ඒක ඔක්තෝබර් 1 ඉඳන් කරනවා. දැන් ඔක්තෝබර් 1 ඉඳන් ආයෙ බඩු මිල වැඩි වෙනවා. සැප්තැම්බර් පළවෙනි දින වැට් එක වැඩි කරුවා ඔක්තෝබර් පළවෙනි දින වැඩි කරනවා දැන් මේ මේ ටර්න් ඕවර් ටැක්ස් එක සමාජ ආරක්ෂණ බද්ද එතුමා ඊට පස්සේ කියනවා මේ කතාවේ 2023 සඳහා ගේන අයවැය 2022 ගේනවා එතකොට නැවත බදු වැඩි කිරීමක් කරනවා කියලා මූලාසනන්ට මන් තුනි එතකොට එහෙම කොහොමද එහෙම කරන්න වෙනවා මේ ආජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන 2025 දී ප්‍රාථමික ගිණුම අතිරික්තයක් ඇති කරන්න ඉතින් මේක සාධාරණද මේක සාධාරණද එතකොට තව තවත් වක්‍රබද්ද වැඩි වෙනවා දැන්ටම 182ක් වක්‍රබද්ද එතකොට 118යි තියෙන ඍජුබද්ද ඉතින් මේ தත්ත්වය තුල මේ වෙල් ටැක්ස් එකකුත් ගේනවා කියලා කියනවා වෙල් ටැක්ස් එකක් ගෙනවත් කමන්නේ ඒක ආදායම් ලබන වැඩියෙන් තියෙන වෙල් ටෙක මේ වැඩියෙන් තියෙන අයට ඒක මෙයා කරන්නේ තාම ඒක ගැන කියලා නැහැ හැබැයි හොඳට ජනාධිපතිතුමාට හොඳට ඔළුවේ තියෙනවා ඇති මම හිතනවා 2015 මේ ලංකාවේ රාජ්‍ය ආදායම් වැඩිම තිබුණේ 2018 බිලියන 1980ක් ඒ රාජ්‍ය ආදායම් වැඩි වුණේ මේ බදු විශාල ප්‍රමාණයෙන් වැඩි කරලා පසුගිය රජය අන්තිමට බදු වැඩි කරලා රුපියල් 10000කින් පඩිත් වැඩි කරලා අත්‍යවශ්‍ය ආරදර මිල අඩුත් වෙලා ඒ ආණ්ඩුවට ගෙදර යන්න වුණා මොකද ගෙදර යන්න උනේ ජනතාවගේ මේ වක්‍රබද්ද වැඩි කිරීම නිසා හැබැයි එතුමාගේ ඔළුවේ ඇති ඒක ජනාධිපතිතුමා විදිහට දැන් කරන්න දෙයක් නැහැ මේ කරන්න වෙලා තියෙනවා මේ රටේ තිබිච්ච මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අතර කරුණු 10ක් පමණ දීලා තියෙනවා ඒ කරුණු 10 ආදායම් වැඩි කරන වියදම අඩු කරන්න ඕනේ දැන් වියදම අඩු කරන්න තියෙද්දි අද ඇමතිවරු 37යි රාජ්‍ය අමතිවරු 37යි ඒක 40 කරනවා කියලා තියෙනවා ඇමති මණ්ඩලයේ කැබිනට් ඇමතිවරු 20 30 කරනවා කියලා තියෙනවා එතකොට 70ක් මේ 70 නඩත්තු ගන්න කොහොම කිව්වත් අපි ගන්නේ മന്ത്രി වැටුප කිව්වට ඒවට අපි දන්නවනේ ඒක වෙන්නේ සාමාන්‍ය කියන්න පුළුවන් ඉතින් එතකොට ආදායම වැඩි කරලා වියදම අඩු කරන ආදායම දැන් වැඩි කරනවා බදු ගහලා වියදම වියදමත් දැන් වැඩි වෙනවා දැන් මෙවර මේ මේ අයවැයෙන් මේ අයවැය 2022 කෙනා 23ට අයවැය මුලාසරණ මන්තුමනි ආදායම් බිලියන 2223ක් කියලා කිව්වා හැබැයි දැන් මේ අතුරු අය ආදායම් බිලියන 2094යි ඉතින් ආදායම් අඩු වෙලානේ ආදායම් වැඩි කරලා නැහැනේ එතන වියදම වියදම ඒ වගේ බිලියන 6222ක් කෝටි 6,22,000ක් පොලිය විතරක් පොලිය විතරක් කෝටි මේ මේ අවුරුදු 2022 අවුරුද්දට පොලිය තිබුණේ කීයද කෝටි 1,50,000යි දැන් ඒක කෝටි 1,35,000ක් වෙලා බිලියන 1,350ක් වෙලා දැන් මේ ඩොලර් එක වැඩි වීම පසුගිය රජයේ ඩොලර් එක දෙද්දී 178යි දැන් 368ක් වෙලා තියෙනවා මේ ඩොලරේ වැඩි වීම අයවැය විශාල ප්‍රමාණය අයවැය පරතරය දැන් වැඩි වෙලා තියෙනවා
ගල් බන්දිතුමා තව විනාඩි දෙකක
ණය වාරිකය වැඩි වෙලා තියෙනවා ණය වාරිකය විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා එතකොට මේ තත්ත්වය තුළ අද වෙද්දී අපි එක් පුද්ගලයෙක් රුපියල් 11,50,000ක් ණයයි 11,50,000ක් ණයයි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ බලයට එද්දී එක් පුද්ගලයෙක් රුපියල් 95,000යි ණයයි 95,000යි ණය තිබුණේ 2020 පසුගිය ආණ්ඩුවේ දෙද්දි කීය තිබුණේ 750,000 කෙනෙක් ණය දැන් 11,50,000ක් ණය 2020 වෙදී අපේ රටේ නොගෙවූ ණය ප්‍රමාණය කෝටි 15,00,000යි අද අවුරුදු දෙකමාරේ පස්සේ කෝටි 23,00,000යි කෝටි 8,00,000කින් මේ මේ රජය ණය බාරතාවේ වැඩි කරලා තියෙනවා කෝටි 8,00,000කින් ඒ වගේම විදේශ ණය ඩොලර් බිලියන 53ක් කියලා කියනවා 52ක් කියලා තියෙනවා ඊයේ මම දැක්ක රොයිටර් කියලා තියෙනවා ඒක ඩොලර් බිලියන 85ක් විතර වෙයි කියලා ණය හංගපු ඒවා මම දැක්ක එදත් මම කිව්වා හංගපු ණය ප්‍රමාණයක් ගැන තියෙනවා මේ වාර්තාවල මහ බැංකු වාර්තාවල ඒක නැහැ කියනවා මෙතනම කෝටි 28,350ක් තියෙනවා හංගපු ණය ඉතින් මේවා විශාල ප්‍රශ්න මෙහෙම තියෙදි රටේ ජනතාවට මේ තව බඩු බඩ පැනවීම මම දැක්ක මට මතක් වුණා මහත්මා ගාන්ධි තුමා කියපු කතාවක් විශේෂයෙන්ම වහල් භාවයේ යනු පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති විට පවා ඔබ විසින් පාලකයාගේ ගුණ ගායනා කිරීම වහල් භාවයයි. ඉතින් මෙන්න මේක හොඳට පිළිමු වෙනවා මේ පාර්ලිමේන්තුවේ. මේ බහන ජනතාව කොච්චර පීඩාවටපත් කරලා තියෙනවද? ඒ පීඩාවටපත් කරලා තියෙද්දි මෙන්න ගුණ වර්ණනා කරන හෝගාල පාලකයාගේ ඉතින් මේක තමයි වහල් භාවය කියන්නේ. ඒක මේ අවස්ථාවේදී මට මතක් වුණා. ඒ වගේම මම මූණු පොතේ දැක්ක මේ පොඩි පාඩයක් ඒකත් මම කියන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ මේ අවස්ථාවේදී මේ ඊයේ පෙරේදා වෙච්ච එකක් ගැන ඒකම අද මේ පාර්ලිමේ රාජ්‍ය අමතිවරු පත් කිරීම අරගලයට ගහපු සනත් නිශාන්ත අද ඇමති අසූචි නැවගෙන ආපු ශශීන්ද්‍රත් අද ඇමති පාර්ලිමේන්තුවේ මිනිස්කුඩු ගහන්න ගහපු ප්‍රසන්නත් අද ඇමති ගංජා ප්‍රොමෝට් කරපු ඩයනත් අද ඇමති අරන්තලාවේ හාමුදුරුවෝ වැරුවයි කියලා කියන පිළියනුත් අද ඇමති හැබැයි අරගලය කරලා රටේ වෙනසක් ඉල්ලපු දමිතාද ඇතුලේ මෙන්න මේ 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 මුහුණු පොතේ මේක තිබුණේ කෙසේ වෙතත් අද සියලු දරාට වෙලා තියෙන්නේ මේ රටේ වෙනසක් ඇති කරන්න මේ රටේ ජනතාව බඩගින්නට එදා අපේ පාර්ලිමේන්තු දොඹතිමේ සිටියා මහ බැංකු අධිපතිවරයා ඇවිල්ලා කිව්වා අරගලයක් ආවා ඒ අරගලය ආවේ වෙනස් සම්මතකින් ඉදිරියට මේ බඩගින්නත් එක්ක එන අරගලය ඒක නවත්තන්න කාටවත් බැරි වෙයි විශාල මිනිස් ඝාතන නිරුත් එක තමයි ඒක වෙන්නේ කියලා මහ බැංකු අධිපතිවරයා කියපු එක සිද්ධ වෙයි මේ විදියට බදු වැඩි කරලා රටේ ජනතාවට මෙහෙම පීඩාවට පත් කර ඒක කරන්න ගියොත් ඒ නිසා අපි කියනවා අනිවාර්යයෙන් මේ ආරක්ෂණ බද්ද නිසා ඔක්තෝබර් මාසේ පළවෙනි ඉඳන් බඩු මිල වැඩි වෙනවා ආයේ දෙසැම්බර් මාසේ ඉඳන් බඩු මිල වැඩි වෙනවා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වෙනවා එදා මහ බැංකු අධිපතිවරයා කියපු එක ඉෂ්ට වෙයි ඒ නිසා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ජනතාව ජීවත් කරවීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා ඉල්ලා සිටිනවා
බොහොම ස්තුතියි.